මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ සහ බම්බලපිටියේ වජිරාරාම විහාරස්ථානයේ වැඩවිසු ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ශාක්‍යමුනි සම්බුද්ධ විහාරාධිපති අපවත් වී වදාළ පූජ්‍යපාද ගංගොඩවිල සෝම ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේදී පටිගත කළ ධම්මචින්තා වැඩසටහනට මෙතෙන් සිට සවන් දෙමු.
අද උදෑසන ධම්මචින්තා පවත්වන්නේ පූජ්‍යපාද ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේයි.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝගා වේ ජායති භූරි අයෝගා භූරි සංඛයෝ. සිත වැඩිමෙන් නැත්නම් භාවනා කිරීමෙන් නුවණ දියුණු වෙනවා, භාවනා නොකිරීමෙන් නුවණ පිරිහෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වත්නි, භාවනාව පිළිබඳව කරුණු ස්වල්පයක් තමයි අද දවසේ අපි පළමුවෙන්ම මේ පින්වතුන්ට විග්‍රහ කළා දෙන්නට අදහස් කරන්නේ. භාවනාව නුවණ වැඩිවීමට හේතුවක් කියලා ප්‍රකාශ කළා. භාවනා නොකරන තැනැත්තාට බුදුදහම නිෂ්ඵල බව දැනගන්නට ඕනේ. භාවනාමය මනසින් දියුණු කළ නුවණ ඇති වෙනවා නම් ඒ තැනැත්තාට තමයි බුදුදහමෙන් ප්‍රයෝජන ගන්නට පුළුවන් යන බව බුදුරජාණන් වහන්සේ බුදුමවින් ප්‍රකාශ කළා. පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස යනුවෙන් මේ ධර්මය ප්‍රඥාවන්තයන්ට දුෂ්ප්‍රඥයන්ට නොවේ, නුවණ නැත්තන්ට නොවේ කියලා. පින්වත්නි, භාවනා කරන්නට ඉස්සෙල්ලා භාවනාව කියන්නේ මොකක්ද කියලා දැනගන්නට ඕනේ. භාවනාව කියලා කියන්නේ සිතේ තියෙන කුණු කන්දල් නැත්නම් ලෝභ, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන ආදී මේ වගේ අපිරිසිදු සිතුවිලි සිතෙන් ඉවත් කරලා සිතේ යම්කිසි ස්ථාවර භාවයක් ඇති කර ගැනීමට තමයි භාවනාව කියලා කියන්නේ. දියුණු සිතක් ඇති තැනැත්තාව හඳුන්වන්නේ ඒ භාවනාමය මනසක් ඇති තැනැත්තා වශයෙන්ුයි. යම් කිසි කෙනෙකුගේ සිත ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන ආදීන් ගහන නම් නිතර නිතර අකුසල සිතුවිලි නම් දරන්නේ ඒ තැනැත්තා දියුණු මනසක් ඇති පුද්ගලයෙක් වෙන්නේ නැහැ. දියුණු මනසක් ඇති පුද්ගලයා හැමතිස්සෙම තමන්ගේ මනස දෙස විමසුම් ඇසින් බලන විට තම මනසෙහි ඇති ඒ අලෝභ, අද්වේෂ, අමෝහ ආදී අපි පිරිසිදු චේතනා දියුණු වෙන හැටි දකිනවා. එහෙම දකිනකොට තමන්ට විශාල සතුටක් ඇති වෙනවා තමන්ගේ මනසේ පාරිශුද්ධිය දකිමින්. බෞද්ධයෙකුට නම් මේ භාවනාවට මාර්ගයක් තියෙනවා. භාවනාව කියන එක බුදුදහමට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. නමුත් භාවනාවට විශේෂ මාර්ගයක් බුදුදහමේ දේශනා කරලා තියෙනවා. ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ලෝකේ කොතෙකුත් භාවනා විදි තියෙනවා ඇත්තයි. නමුත් බෞද්ධයෙක් වශයෙන් භාවනා කරන්න අවශ්‍ය නම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි පිළිපැදිය යුතුයි කියන එක අමතක කරන්නට හොඳ නෑ. බෞද්ධයාට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයෙන් බුදුදහමෙන් ප්‍රතිඵලයක් ගන්නට අවශ්‍ය නම් ඒ තැනැත්තා විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතිපදාව අනුගමනය කරන්නට ඕනේ. පින්වත්නි, මෙසේ දනිමින් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කිරීම වශයෙන් සම්මා දිට්ඨියේ පිහිටා ඒ භාවනාමය වඩන්න, භාවනාමය සිත දියුණු කරන්නට අදිෂ්ඨාන කරගනිමු. ඔබ සැමට තුනුරුවන් සරණ වේවා.
උදෑසන ධම්මචින්තා පූජ්‍යපාද ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේගෙන්.
පින්වත්නි, අපි ඊයේ ප්‍රකාශ කළ සම්මා දිට්ඨිහි පිහිටා අරි අටඟි මඟ වඩන්නට ඕනේ කියලා. සම්මා දිට්ඨිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ශ්‍රාවක වූ සරියුත් මාහිමියන් වහන්සේ විසින් 16 ස්ථානයකලා සටහන් කරමින් මජ්ඣිම නිකායේ සම්මා දිට්ඨි සූත්‍රයේහි දක්වා තිබෙනවා. එහි පළමුවෙන්ම සඳහන් වන සම්මා දිට්ඨි අංගය තමයි යමෙක් කුසලය මේයයි දනීද, කුසල මූලය මේයයි දනීද, අකුසලය මේයයි දනීද, අකුසල මූලය මේයයි දනීද. මෙන්න මේ තමයි සම්මා දිට්ඨි කියලා කියන්නේ. නැත්නම් වෙනත් විදිහකින් කියනවා නම් අකුසල් වූ ලෝභ ద్వේෂ මෝහයනොත් ලෝභ ద్వේෂ මෝහයන් නිසා ඇතිවන්නා වූ තමන්ගේ කායාදී ద్వාරත්‍රයෙන් සිදු කරන්නා වූ අකුසල ක්‍රියාත් පිළිබඳ දන්නවද? අලෝභ ద్వේෂ මෝහ කියන කුසල මූලයනොත් ඒ අලෝභ ద్వේෂ මෝහ කියන ඒ චෛතසිකයන්ට අනුව තමන් ద్వාරත්‍රයෙන් සිදු කරන්නා වූ ක්‍රියා පිළිබඳව දැනීම තියනවද? මේවා නුවණින් දැනගත්තාද එය තමයි සම්මාදිට්ඨි කියලා කියන්නේ. මේ සම්මාදිට්ඨි අංගය නැතුව භාවනා අංශයෙන් කිසිවෙකුට ඉදිරියට යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එනිසා ඒ භාවනාමය පසුබිම දියුණු කරන්නට සම්මාදිට්ඨි පිහිටා සිටිය යුතුමයි. ඊළඟට භාවනාවේහි ප්‍රධාන පියවර තමයි සම්‍යක් සංකල්පනාව. මේ පින්නතුන් අපි කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේ සම්මා සංකප්ප කියන එක තුන් ආකාරයකින් විග්‍රහ කරලා තියෙනවා. නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා. තවත් විදිහකින් කියනවා නම් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ආදී වශයෙන්. කාම විතර්ක බහුල නම් භාවනා කරන්න බෑ. එතනින් එහාට යන්න පුළුවන් කමක් නෑ. එතකොට බෞද්ධ මාර්ගෙහි පිහිටමින් යමෙක් භාවනාව වඩන්නට ලැහැස්ති වෙනවා නම් එයා පංචකාම නැත්නම් පංචේන්ද්‍රයන් පිළිබඳව අතිධාවිතව ඒ පිනවීමේ අතිධාවිතව යන ගමන නවත්තන්නට අදිෂ්ඨානයක් තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් භාවනාව ගැන හිතන්නටවත් එපා, හිතන්නටත් බෑ. ඊගාවට යම්කිසි ආකාරයක ව්‍යාපාද විතර්ක තරහසිත නිතර නිතර බහුලව තමන්ගේ මනසේ වැඩෙනවා නම් ඒතනත්තාටත් භාවනා කරන්න පුළුවන් කමක් නැහැ. එනිසා ඒ ව්‍යාපාද විතර්කයත් සිතින් ඉවත් කරන්නට අදිෂ්ඨාන කරන්නට ඕනේ. ඊගාවට විහිංසා විතර්කය. හැමතිස්සෙම අනුන්ට නපුරක් කරදරයක් කරන්නට අදිෂ්ඨානයක් තියෙනවා නම් එවැනි සිතුවිලි තමන්ට පහළ වෙනවා නම් ඒ ඇත්තන්ට පුළුවන් කමකුත් නැහැ භාවනා කරන්න. එවැනි අපිරිසිදු සිතුවිලි පහ කරන්නට අදිෂ්ඨාන කරගන්නට ඕනේ. එහෙම නැතුව භාවනා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. එනිසා ඒවට තමයි කියන්නේ අපේ තුමු ව්‍යාපාද සිතුවිලි අයින් කරන්නට නම් ඒතනත්තාගේ මෛත්‍රී සිත ප්‍රගුණ කරන්නට ඕනේ. මෛත්‍රියක් මෛත්‍රියෙන් තොර භාවනාවක් නැහැ. ඊගාවට කරුණාව වඩන්නට ඕනේ. කරුණාවෙන් තොර භාවනාවකුත් නැහැ. මෙත්තා කරුණා දෙක පසුබිම් කරගෙන තමයි එතෙන් සිටන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නේ. නිසා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගෙහි විමසුම් ඇසින් බලමින් තව තවත් ආර්ය අෂ්ටාංගික මාර්ගෙහිම බවුන් වඩන්නට අදිෂ්ඨාන කරන්නට ඔබ සැමට තෙරුවන් සරණයි.
අදත් උදෑසන ධම්මචින්තා පූජ්‍යපාද ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේගෙන්
පින්වත්නි, අප දැන් දවස් දෙකක්ම භාවනාව ගැන කතා කළා. අද සිටන් මම බලාපොරොත්තු වෙනවා ඒ භාවනා කර්මස්ථාන කීපයක් පිළිබඳව මේ පින්වතුන්ට හඳුන්වා දෙන්නට. පළමුවෙන්ම අපි ගන්නවා බුද්ධානුස්මති භාවනාව. බුදුරජාණන් වහන්සේගේ ගුණ අනුව ගිය සිහිය තමයි බුද්ධානුස්සති කියලා කියන්නේ. බුද්ධානුස්මතිය නිතර සිහි කරන තැනැත්තා බුදුරජාණන් වහන්සේත් එක්කලා ජීවත් වෙන තැනැත්තෙක්, බුදුරජාණන් වහන්සේව ආශ්‍රය කරන තැනැත්තෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ සිහි ගන්වනවා කියලා කියන්නේ මේ ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රඥ වහන්සේව සිහි ගන්වනවා කියන එකයි. මේක අත්ත්ුක්ඛංශනයක් නෙමෙයි. මේ ගැන පොඩ්ඩක් අපි විමසමු. ඇයි අපි කිව්වේ බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රඥ වහන්සේ කියලා? මේ ලෝකයේ ශාස්ත්‍රඥ වහන්සේලා කොතිකුත් පහළ වෙනවා. නමුත් ඒ කිසිම ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් නික්ලේශී නැත්නම් රාග, ద్వේෂ, මෝහ දුරු කරලා නැහැ. ලෝභ, ద్వේෂ, මෝහ දුරු කරලා නැහැ. අපි බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනකොටම නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා ප්‍රකාශ කරනවා. ඒ නමස්කාර පාඨයේම අවශ්‍ය කරන බුදුගුණ සිහිගැන්වීම තියෙනවා. තවත් දුරට අපි යනකොට ඉතිපිසෝ භගවා අරහං ආදී වශයෙන් අරහදී බුදුගුණ සිහිගැන්වීමකුත් තියෙනවා. බුදුගුණ වඩන්නට අවශ්‍ය තැනැත්තා මේ අරහදී ඒ ගුණ නවයන්ගේ අර්ථයන් තමන්ගේ මනසට අරහං කියනකොට මනසෙහි පසුපසින් ඒ අරහං ගුණේ අර්ථය යන්තම්වත් රැව් පිළිරැව් දෙන තත්වයට තමන් හදා ගන්නට ඕනේ. සම්මා සම්බුද්ධෝ කියනකොටත් එහෙමයි. කොටින්ම කියතොත් මේ නව අරහදී බුදු ගුණයන් සර්වඥතා ඥානෙහි තමයි බැසගන්නේ. එකින් එක ගත්තත් මේ හැම ගුණයම ඒ සර්වඥතා ඥානෙහි බැසගන්නා නිසා යමෙක් එක බුදු ගුණයක් අරගෙන වැඩුවත් එයා බුද්ධානුස්මති භාවනාව වඩන තැනැත්තෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඒ සියල්ල දන්නා නුවණ සිහි කරන්නෙක් වෙනවා. එබැවින් මේ නමස්කාර පාඨයවත් අපි හොඳින් තේරුම් ගත්තොත් අපට හොඳ බෞද්ධයෙක් වෙන්නට පුළුවන්කම තියෙනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියනකොට නමෝ කියලා කියන්නේ සර්වඥතා ඥානයට කරන උපහාරයයි. භගවතු කියලා කියන්නේ භග්ග රාගෝ භග්ග දෝසෝ භග්ග මෝහෝ අනාසවෝ යනාදි වශයෙන් දක්වනවා. රාගය දුරු කළා, ද්වේෂය දුරු කළා, මෝහය දුරු කළා. රාග ద్వේෂ මෝහයන් දුරු කළා, නික්ලේශී වෙලා ආශ්‍රවයන්ගෙන් ඈත් වෙච්ච නිසා තමයි භගවතු කියලා කියන්නේ. එසේ නික්ලේශී උතුමාණන් වහන්සේට අපි යම්කිසි උපහාරයක් කරනවා, ඒ උපහාරය ලැබීමට සුදුසුයි කියන එක තමයි අරහතෝ කියලා කියන්නේ. සුදුසුයි මොකකටද? දෙවි මිනිසුන්ගේ ආමිෂ ප්‍රතිපත්තියේ පූජාවන් ලැබීමට සුදුසුයි කියන එකයි. දෙවි මිනිසුන්ගේ ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් ලැබීමට සුදුසු ඒ භාග්‍යවතුන් වහන්සේට මා නමස්කාර කරනවා කියලා සිතනකොට තමන්ගේ සිත් සතන් තුල ඇතිවෙන්නේ කුමන සිතිවිලිද කියලා පොඩ්ඩක් නුවණින් විමසන්න. නික්ලේශී භාග්‍යවතුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරනකොට තමන්ගේ සිතත් නික්ලේශී භාවයෙන් පිරෙනවා. ඒ කියන්නේ නික්ලේශී භාවයට කිට්ටු වෙනවා ක්‍රමක්‍රමයෙන්. හිමිදිරි උදෑසන සියලු කටයුතු ආරම්භ කරන්ට ඉස්සෙල්ලා යම් තන්වත් බුදු ගුණයක් සිහි කරගෙන දවස ආරම්භ කරන්න නම් ඒ කරන තැනැත්තාට හොඳ පිරිසිදු මනසින් දවස ආරම්භ කරන්නට පුළුවන් වෙනවා. අන්න ඒ තැනැත්තාටයි වාසනාවන්ත දවසක් වේවා, නැත්නම් සුබ දවසක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. ඔබ සෑම දිනාටම එසේ තෙරුවන් සිහි කිරීමෙන් නැත්නම් බුදු ගුණ සිහි කිරීමෙන්ම වාසනාවන්ත දවසක් වේවා.
පූජ්‍යපාද ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ පවත්වන උදෑසන ධම්මචින්තා.
පින්වත්නි, අද අප දෙන කර්මස්ථානය තමයි මෛත්‍රී භාවනාව. මෛත්‍රී කියලා කියන්නේ හිතවත්කම, නැත්නම් කල්යාණ මිත්‍රයෙකුගේ ස්වභාවයයි. අපි සියලු ලෝසත්වයාටම හිතවතෙක් වෙමු. කරණීය මෙත්ත සූත්‍රයේ දෙසට මනස යොමු කරන්න. මෙතෙන්දී එක දෙයක් විශේෂයෙන් මතක් කරන්නට තියෙනවා. මේ අපගෙන් ඊයේ පෙරේදා එක්තරා කාන්තාවක් අහපු කතාවක්. ඒ කාන්තාව අපට කියනවා, ඇත්තද මේ කරණීය මෙත්ත සූත්‍රයේ gedara කියන එක හොඳ නෑ කියලා කියන්නේ. ඉතින් මම හැවුවා මොකද ඒකට හේතුව කියලා. නෑ, භූතාවා සම්භවේසීවා කියලා කියන හින්දා භූතයන්ට කතා කරනවලු කරණීය මෙත්ත සූත්‍රයේ කියනට ඒක හොඳ නෑ නේද කියලා අහනවා. පින්වත්නි, කරණීය මෙත්ත සූත්‍රය පිළිබඳව ය අංශ මාත්‍රයක දැනීමක් තියෙන කෙනෙක් නම් මෙහෙම වචනයක් ප්‍රකාශ කරන්නේ නෑ, මෙවැනි අදහස් ලෝකයට දෙන්නෙත් නෑ. මේක එක්තරා පිරිසක් විසින් මේ ලෝකයාව මුලා කරන්නට කරන ව්‍යායාමයක් හැටියටයි පෙනෙන්නේ. මෛත්‍රී සූත්‍රයේ දෙසම පොඩ්ඩක් බලන්න. සක්ඛෝ උජෝච සූජෝච කියලා කියනකොටම මෛත්‍රී කරන්නට හැකිවිය යුතු තැනැත්තෙක් නම් යමෙකුට මෛත්‍රී කරන්න හැකියාවක් ලබා ගන්නට නම් එතනත්ත අවංක පුද්ගලයෙක් වෙන්නට ඕනේ. උජෝච සූජෝච සුවචෝ කියලා මේ ආකාරයෙන් දක්වන්නේ තමා තුළ දියුණු කරගත යුතු ගුණ සමුදායක්. හැම දිනාටම යහපතක් වේවා කියලා සිතනවා නම් එතනත්ත මෙන්න මේ කියන ගුණයන්ගෙන යුක්ත වෙනවා. හැබැයි හැම දිනාටම යහපතක් වේවා කියලා සිත සිතා ඉන්න එක විතරක් නෙමෙයි. තව ටිකක් කරණීය සූත්‍රයේ එහාට යනකොට තියෙනවා, න පරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචියනාදී වශයෙන් අනෙකෙකුට හිංසාවක් නොකරේවා, අවමන් නොකරේවා, කිසිවෙක් කිසි තැනකදී අනෙකෙකුට නිନ୍ଦා නොකරවා කියලා කියනකොට මෛත්‍රී වඩන්නාගේ ස්වરૂපය මැවි පෙනෙනව නේද මනසේ. ඊගාවට ඒකේචි පාන භූතත්ථි තසාවා තාවරාවා අනවශේසයනාදී වශයෙන් මෛත්‍රී වැඩි යුතු සත්වයා කවුද කියලා පෙන්නනවා. ආයි සීමාවක් නැහැ, අහවලාට අහවලාවට කියලා නැහැ. සියලු සත්වයන් කෙරෙහිම මෛත්‍රී ප්‍රගුණ කළ යුතුයි. එනිසා තමයි කිව්වේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා. ඊට තවත් එහාට යනකොට කරණීය මෙත්ත සූත්‍රයේ ප්‍රකාශ කරනවා, නච කුද්දං සමාචරේ කිංචේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුම් ඥානවන්තයන් අනුන්ට දොස් කියන්නා වූ සුලූද වරදක් කරන්ට එපා ద్వාරත්‍රයෙන්. එසේ අනුන්ට වරදක් නොකිරීමම තමයි මෛත්‍රී කරනවා කියලා කියන්නේ. ඉතින් අපි හොඳට මෛත්‍රී සිත එදිනෙදා ජීවිතයට යොදා ගන්නට නම් අපි ගේ ඇතුළෙන් මෛත්‍රිය පටන් ගන්නට, ස්වාමියා දැනගන්නට, භාර්යාවට දුකක් නොවෙන්නට, භාර්යාවට කනග අනු භාර්යාවට හිරිහැරයක් නොවෙන්නට කටයුතු කරන්නට, භාර්යාව දැනගන්න ස්වාමියාට හිරිහැරයක් නොවෙන්නට, ස්වාමියාට දුකක් නොවෙන්නට වැඩ කරන්නට, ඒක තමයි මෛත්‍රිය ඕනෝන් වෙත තියෙන. අම්මල තාත්තල වශයෙන් දැනගන්නට ඕනේ දූ දරුවන්ට අවඩක් නොවන විදිහට සමාජයේ ජීවත් වන්නට, දූ දරුවන්ට නින්දාවක් නොවන විදිහට සමාජයේ ජීවත් වන්නට, ඒ වගේම දූ දරුවන් දැනගන්නට ඕනේ තමන්ගේ අම්මා තාත්තා දෙන්නට අවමන් නොවන විදිහට සමාජයේ ජීවත් වන්නට. විශේෂයෙන්ම අපේ දූ දරුවන්ගෙන් මේ වෙලාවේ තමන්ට එදිනෙදා ජීවිතයේ දියුණු කළ හැකි භාවනාවක් වශයෙන්, භාවනාමය සිතුවිල්ලක් වශයෙන් අප කියන්නට කැමැති. ඔබ යමක් කරනකොට පළමුවෙන්ම හිතන්න, මගේ අම්මයි තාත්තයි දෙන්න මම මේ කරන ක්‍රියාවට කැමති වෙයිද අකමැති වෙයිද? යම් විදිහකින් අම්මා තාත්තා දෙන්න තමන්ගේ ක්‍රියාවට අකමැති වෙයි කියලා හිතනවා නම් මොහොතකටවත් ඒ කරන්න හිතන්න එපා. ඒ වගේම අම්මයි තාත්තයි දෙන්න සතුටු වෙන ආකාරයෙන් වැඩ කරනවා නම් කිසිම දරුවෙකුට අවඩක් වෙන්නේ නැහැ, අහිතක් වෙන්නේ නැහැ, ඒයින් යහපතක්ම සිද්ධ වෙනවා. ඒ නිසා අපේ දූ දරුවන්ටත් කියන්නේ මෛත්‍රී සහගත වන්න, ඔබේ මෛත්‍රිය පළමුවෙන්ම සියලු සත්වයාට ඉස්සෙල්ලා අම්මයි තාත්තයි වෙත යොමු කරන්න. අම්මටයි තාත්තටයි කියන ඔබේ මෛත්‍රිය සියලු සත්වයන්ට ඉස්සෙල්ලා ඔබේ දූ දරුවන් වෙතට යොමු කරන්නට. ස්වාමි භාර්යාවන්ට කියන ඔබේ මෛත්‍රිය අනිත් අයට ඉස්සෙල්ලා ඔබේ ස්වාමියාට, ඔබේ භාර්යාවට යොමු කරන්නට. ඊට පස්සේ යන්න ලෝක සත්වයාටත් යහපත වේවා කියලා. තමන් යම් කිසි අහිතක් දුකක් කැමතිනම් ඒ දුක අන් කිසිවෙකුට නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්නට. ඔබ සැමට මේ මෛත්‍රී චින්තාවෙන් යහපතම සිද්ධ වේවා, තෙරුවන්ගේ ආශිර්වාදය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
අද උදෑසන ධම්මචින්තා පූජ්‍යපාද ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේගෙන්.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අද අප මේ පින්වතුන්ට දෙන කර්මස්ථානය තමයි ඡාගානුස්සතිය. ඡාගානුස්සතිය කියලා කියන්නේ තමන් යම්කිසි දෙයක යම්කිසි ආකාරයක පරිත්‍යාගයක් කරනවා නම් ඒකල පරිත්‍යාගයේ අනුව නැවත නැවත සිතමින් තමන්ගේ සිත සතුටු කරගන්නට ඇති හැකියාව තමයි ඡාගානුස්සති කියලා කියන්නේ. එක විදිහකින් තමන්ගේ ආත්මය පරිත්‍යාග කරන්නට පුළුවන්. තවත් විදිහකින් තමන් සතු ධනය පරිත්‍යාග කරන්නට පුළුවන්, වස්තු පරිත්‍යාග කරන්න පුළුවන්. මේ හැම ආකාරයකින්ම කරන ඒ ඡාගයක් කියන එකක් තියෙනවා නම් ඒ නැවත නැවත සීකිරීම ඡාගානුස්සති. මේ අනුව අපි කලින් මේ පින්වතුන්ට මතක් කරා බුදුරජාණන් වහන්සේව සිහි කරන්නට කියලා. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුනක්ඛත්තං සුමංගලං සුප්පභාතං සුබුද්ධිතං යනුවෙන් හොඳ නැකත් තියෙන, හොඳ අවදියක් වන, හොඳ උදයක් වන මංගල සම්මත මුහුර්ත සහිත දවසක් යම් කිසි දවසක සිල්වත් බ්‍රහ්මචාරීන් උදෙසා යම් දානමය ක්‍රියාවක් සිද්ධ කරන්නට, කොටින් කියනවනම් කුසල සහගත සිටිවිල්ලකින් අවදිවන්නට පුළුවන් නම් බෞද්ධයෙකුට ඒ කාරණය පහසුවෙන්ම කරන්නට පුළුවන්. යම් කිසි පූජාවක් ලැබීමට කෙනෙකුට සුදුසුකමක් තියෙනට ඕනේ. ඒ සුදුසුකම තමයි නික්ලේශී භාවය. එහෙම සලකනකොට සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන පංචාංගයන්ගෙන් යුක්ත රහතන් වහන්සේ තමයි පෞද්ගලික වශයෙන් යම් පූජාවක් ලැබලා ඒ පූජාව කරන තැනැත්තාට එහි උපරිම ආනිසංස ලබා දීමට සමත් වෙන්නේ. ඒ ස්ථානයේ කෙළවරින්ම සිටින්නේ බුදුරජාණන් වහන්සේ. නිසා බුදුරජාණන් වහන්සේට කියනවා අග්‍ර දක්ෂිණෙයයි කියලා. අග්‍රස්ථානීයම ඵල ලැබෙනවා යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජාවක් කරයි නම්. අර මා කලින් කී විදිහට යමෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන ඒ නික්ලේශී ගුණය සිහියට නංවාගෙන අඩුගණනේ පැන් වීදුරුවක් සදහසින් පූජා කරන්නට, මලක් පූජා කරන්නට, ආහාර ටිකක් පූජා කරන්නට. මේ පූජා කරද්දී සමහරු තර්ක කරනවා ඔය බුද්ධ පූජාව තියලා වැඩක් නැහැ, මොකද බුදුහාමුදුරුවන්ගේ රූපේ මැටි රූපයක් බුදුහාමුදුරුවෝක පිළිගන්නේ නැහැ කියලා. පින්වත්නි, බුදුහාමුදුරුවන්ගේ ගුණ මාත්‍රයක් ගන්නවා නම් බුදුහාමුදුරුවෝ ජීවත් වෙලා හිටියත් කෙනෙකුට බුද්ධ පූජාවක් තියන්න පුළුවන් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ නැහැ කියලා කියන්න එපා, බුදුහාමුදුරුවෝ ඉන්නවා. ඔය බුදුහාමුදුරුවෝ නැහැ කියලා කියන දර්ශනය තමයි අපිට මේ කරන කුසලයක් පසට තල්ලු කරන්නට හේතු වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ මාංශ ශරීරය නැති එක ඇත්තයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් බුදුරජාණන් වහන්සේව දකිනවනම් යමෙක් ධර්මය දකිනවනම් ඒතනත්තාය බුදුරජාණන් වහන්සේ දකින්නේ කියලා. අඩු ගණනේ අර භගවතෝ අරහතෝ කියන ගුණයන්ගෙන්වත් ඒ ගුණයන් උපකාරී කරගෙනවත් බුදුරජාණන් වහන්සේව දකින්න උත්සාහ ගන්න. භගවතෝ කියනකොටම ඒ භග්ග රාගෝ රාග ద్వේෂ මොහ දුරු කළා වූ ඒ ශාන්ති නායකයන් වහන්සේව මනසට නම් වෙනකොට තමන්ට ඇතිවන බුදු බැතිය එක්කල යම් පූජාවක් තියෙනවා නම් මේ පූජාව ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයට උපහාර වේවා කියලා අන්න ඒක තමයි බුද්ධ පූජාව. ඒකලම තමන්ගේ හිතේ නැගෙන අලෝභ අද්වේෂ අමෝහ චේතනා තමයි කුසල් කියලා කියන්නේ. නැත්තම් තියෙන ආහාරේවත් බුදු පිළිමේවත් තියෙන එකක් නෙමෙයි කුසලය කියලා කියන්නේ. තමන්ගේ මනස දියුණු කරගන්නා වූ ඒ අලෝභ අද්වේෂ අමෝහ චේතනා භවම 100ට නංවාගෙන තමන් එසේ කරන්නා වූ එසේ දෙන්නා වූ දානයක් ඇතනම් ඒ දානය නැවත නැවත මෙනෙහි කරමින් තමන්ගේ සිතෙහි චාගානුස්සතිය දියුණු කරන්නට එය ඔබට සියලු ශාන්තිය පිණසම හේතු වෙනවා ඇති. තෙරුවන් සරණයි.
පූජ්‍යපාද ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ පවත්වන උදෑසන ධම්මචින්තන.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අද උදෑසන ඔබට අපට දෙන කර්මස්ථානය සීලානුස්මති භාවනාවයි. මේ සීලානුස්මති භාවනාව හැම බෞද්ධයෙක් විසින්ම කළ යුතුයි. මම නම් දකින්නේ නැහැ කෙනෙකුට මේ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට කරන්නට සුදුසු මේ වගේ තවත් භාවනාවක් තියෙනවා කියලා. බුදුහාමුදුරුවෝ සිහි කරන තැනැත්තා විසින් මේ භාවනාව කළ යුතුමයි. මේකට උපදේශයක් වශයෙන් අපි මේ පින්නතුන්ට පොඩි අවවාදයක් කරන්නම්. හැමදාම උදෑසන නැගිටිනකොට ඇඳේ ඉඳගෙනම වෙන කිසි දෙයක් සිහි කරන්න එපා. දවසේ පළවෙනි කාරණය වශයෙන් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා අර බුදු ගුණයක්ම සිහි කරන්න. සිහි කරලා තවත් එහාට යනවා නම් පංචසිල් සමාදන් වෙලා තෙරුවන් සිහි කරගෙන තෙරුවන්ගේම ගුණ සිහි කරගෙන ඇඳෙන් බිමට පය තියන්නට ඉස්සෙල්ලා පොඩි පොඩ්ඩක් හිතන්න විනාඩි කීපයක් අදිෂ්ඨාන කරන්න. ඒකක් මෛත්‍රියමයි. කොහොමද හිතන්නේ මේ මා යම් දුකක් අකමැතිනම් මා අකමැති ඒ කිසිදු දුකක් අන් කිසිවෙකුට නොවේවා අද දවසේ කියලා තමන් අදිෂ්ඨාන කරන්න. අපි දන්නවා මෙහෙම අපි අදිෂ්ඨාන කළාට ලෝකේ තියෙන ඔක්කොම ප්‍රශ්න අපිට විසඳන්න බෑ. පින්වත්නි, මෛත්‍රිය වඩනවායි කියලා කියන්නේ ලෝකේ හදන්න යන එක නෙමෙයි. මෛත්‍රිය වඩනවා කියලා කියන්නේ තමන්ගේ හිත හදන එකයි. දැන් මෙසේ යම් කිසි කෙනෙක් අනෙකුට අවඩක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම්, අනෙකෙකුට දුකක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම්, ඒ තැනැත්තාට බෑ අනෙකෙකුට දුකක් අවඩක් වෙන විදිහට ජීවත් වන්නට. එසේ ජීවත් නොවීමම තමයි සිල්වත් වෙනවා කියලා කියන්නේ. සිල්පද අරගෙන සමාදන් නොවුවත් යමෙක් මෛත්‍රී චිත්තය පුරුදු කරනවා නම් ඒ තැනැත්තා සිල්වතෙක් වෙනවා. පෙරපසුන වීම සිල් අදිෂ්ඨාන කරනකොටම අර හැම සතෙකුටම යහපතක් වේවා කියලා හිතනකොටම ඒ තැනැත්තාගේ හිතේ ඒ සීල බීජය රෝපණය වෙනවා. ඒ අතර කළ යුතු දෙයක් තියෙනවා. රාත්‍රී නිින්දට යනකොට පොඩ්ඩක් තමන් දවසේ ගත කළ ආකාරය සිහි කරන්න. හිතන්න මම උදේ මොන විදිහටද දවස ආරම්භ කළේ? මම උදේ කළ අදිෂ්ඨානය මොකද්ද? හැම සතෙකුටම දුකක් නොවේවා කියලා මා අදිෂ්ඨාන කළා නම් ඒ අදිෂ්ඨානයට අනුව මම ජීවත් වුණාද? අන්නේ ජීවත් වන ආකාරය සිහි කරන ඔබට තේරෙනවා නම් ඔබ අනිකෙකුට දුකක් සිද්ධ කළා නෑ, අනිකෙකුට කරදරයක් සිද්ධ කළා නෑ, අනිකෙකුට අයහපතක් සිද්ධ කරලා නැහැ. එහෙනම් ඔබට තේරෙනවා ඔබ තුන් දොරින් සංවර වෙලා තියෙනවා කියලා. මේ තුන් දොර සංවර කිරීමම තමයි සීලය කියලා කියන්නේ. සීලය දැන් අපි කියනවා එක විදිහකින් සීලය කියලා කියපුවාම කියනවා සිත, කය, කය වචන දෙක සංවර කිරීම කියලා. කය වචන දෙක සංවර කරනකොටම සිතත් සංවර වෙනවා. ඒ නිසා සීලය චිත්ත සංවරයටත් උපකාරී වෙන නිසා මෙසේ තමන්ගේ නිවැරදි භාවය, තමන්ගේ සිල්වත් බව හිතනකොට ඇතිවන චිත්ත සංවරයම ඔබට භාවනාවයි. මේ සීලානුස්මති භාවනාවෙන් ඔබ මෙලවත් සතුටටපත් වෙනවා ඇති, ඔබ පරලොවත් සතුටටපත් වෙනවා ඇති. දෙලොවම සතුට වන්නා වූ ඔබට උතුම් වූ ශාන්තිය නිර්වාණ සුවේද වේවා කියලා අපි ආශිර්වාද කරනවා.
මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ සහ බම්බලපිටියේ වජිරාරාම විහාරස්ථානයේ වැඩවිසු ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ශාක්‍ය මුනි සම්බුද්ධ විහාරාධිපති අපවත් වී වදාළ පූජ්‍යපාද ගංගොඩවිල සෝම ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේදී පටිගත කළ දැහැමි සිතුවිලි වැඩසටහනට මෙතෙන් සිට සවන් දෙමු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝපාන මති පාතේති මුසාවාදං ච භාසති ලෝකේ අදින්නං ආදීයති පරදාරං ච ගච්ඡති සුරාමේරය පානං ච යෝනරෝ අනුයුඤ්ජති ඉදේවමේ සෝ පුරිසෝ මූලං ඛනති අත්තනෝති. පින්වත්නි, මේ ගාථාව ඇහෙනකොට මේ පින්නතුන් සෑම දිනාටම මේ ගාථාවේ ඇතුළත් කාරණා පිළිබඳව මතක් වෙන්නට පුළුවන්. කොටින්ම කියනවා නම් මෙහි ඇතුළත් වෙන්නේ පංච දුෂ්චරිතය පිළිබඳවයි. මේ ගාථාව තුළින් දැක්වෙන කාරණා විමසද්දී මේ ගාථාවේ අන්තිමට කියනවා යෝ නරෝ අනුයුංජති, යම් නරයෙක් අනුයුංජති කියලා කියන්නේ නැවත නැවත ඉදෙනවනම්. මොනවාද මෙහි කියන ලද? ප්‍රාණඝාතය, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද, සුරාපාන කියන මේ කරුණු පහයි. යෝ කියලා පටන් ගත්තා. යෝ කියන්නේ යමෙක්. ඒ යමෙක් මේ කරුණවල යෙදෙනවා නම් ඒ නරයා, නරයා කියනකොට දැන් අපි තේරුම් ගත යුතු දෙයක් තමයි මෙතන ජාතියක් ගැන ප්‍රශ්නයක් නැහැ, ආගමක් ගැන ප්‍රශ්නයක් නැහැ, භාෂාවක් ගැන ප්‍රශ්නයක් නැහැ, පුද්ගලයා කවුරු වුණත් කමක් නැහැ, මිනිස්සෙක් නම් නරයෙක් නම් ඒ නරයා මේ කරුණ පහේ නිතර නිතර යෙදෙනවා නම් ඉදේව මේසෝ පුරිසෝ එතනත්තා මේ ආත්ම භාවයේදීම මූලං කනති අත්තනු තමාගේ මුල සිඳ ගන්නවා කියන්නේ තමාව විනාශයට පත් කර ගන්නවා කියපු කාරණේ. දැන් අපි කල්පනා කරලා බැලුවොත් මේ කාරණා පහෙන් වළකිනවා කියන මේ සිද්ධිය, මේ සිද්ධාන්තය මනුෂ්‍ය වර්ගයාට අයිති දෙයක්. මේක මේ බෞද්ධයන්ට අයිති දෙයක් නෙමෙයි. ඒකයි යෝ නරෝ කියලා කිව්වේ. අපි සාමාන්‍යයෙන් පොඩි නිදර්ශනයක් ගමු. මේ ලෝකේ රටවල් තියෙනවා, ආගම් තියෙනවා, ජාති තියෙනවා. ඕනෑම රටක ඕනෑම මනුෂ්‍ය වර්ගයක් කවුරු හෝ වේවා, ආගම කුමක් හෝ වේවා, මිනිස්සු වැරදි කළොත්, ඒ කියන්නේ වැරදි කියලා කියන්නේ ඒ තමා අවට ලෝකයාට, තමන් අවට සමාජයට කරදරයක්, හිරිහැරයක්, දුකක් වෙන විදිහට කටයුතු කළොත් ඒ ඇත්තන්ට දඬුවම් කරනවා. මේ දඬුවම් කිරීම සඳහා අපි බැලුවොත් කල්පනා කළා මෙතනත් තකල්ලා තියෙන්නේ මෙන්න මේ පංච දුෂ්චරිත අයිති දේවල්. ඉතින් ඒකෙන් හින්දා ආගම් ගැන කතා කරන්න ඕනේ නැහැ, ಜಾති ගැන කතා කරන්න ඕනේ නැහැ. මිනිස්යන් වශයෙන් හිතලා අපි හැමදෙනාම තීරණය කරගන්න ඕනේ යහපත් මිනිස්යන් ලෙස ජීවත් වෙනට නම්, අවට සමාජයට කරදරයක් නොකර ජීවත් වෙනට නම්, ඒතනත්ත මෙන්න මේ කාරණා පහින් වැළකීලා ජීවත් වෙන්න ඕනේ. නැත්තම් සමාජයෙන් නැත්තම් නීතියෙන් දඬුවම් ලබන වරදක් කළා වෙනවා. නිසා මේ වැරදි වලින් මිදෙන්නට අද දවසේ කවුරුත් අදිෂ්ඨාන කරගන්න, හැමදෙනාට යහපතම වේවා. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. දැන් කාගෙන් හරි ඇහුවොත් මොකද්ද මේකේ තේරුම කියලා, කෙලින්ම ලැබෙන උත්තරේ තමයි මම සතුන් මැරීමෙන් වළකිමි. අපි ශික්ෂාපදයක් පිළිබඳව තේරුම ඇහුවේ. මේ ශික්ෂාපදයෙන් භාගයකට උත්තරේ දෙනවා සතුන් මැරීමෙන් වළකිනවා කියලා. ඒ කියන්නේ උත්තරේ දුන්නේ පානාති පාතා වේරමණී කියන එකට විතරයි. සික්ඛාපදං සමාදියාමි කියන එකට උත්තරේ ලැබිලා නැහැ. පානාති පාතා වේරමණී කියනනම් වැළකීම. ඒ කියන්නේ ඒ දුෂ්චරිතයෙන්, ඒ වැරදි හැසිරීමෙන් වළකිනවා. දුෂ්චරිත කියලා කියන්නේ වැරදි හැසිරීමයි. මේ වැරදි හැසිරීමෙන් වළකිනවා විතරක් නෙමෙයි, බුදුදහමට අනුව එනකොට එයා එක ශික්ෂාපදයක් වශයෙන් සමාදන් වෙලා ආරක්ෂා කිරීමකුත් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි කලින් කිව්වා මේක මනුෂ්‍ය වර්ගයා විසින් රැකිය යුතු සදාචාර ධර්මයක්. ඒ සදාචාර ධර්මයේම බෞද්ධෙක් සමාදන් වෙලා ගන්නවා සික්ඛාපදං සමාදියාමි කියලා. සික්ඛා කියන්නේ හික්මීම. පදං කියන්නේ කාරණය. දැන් පානාති පාතා වේරමණී ප්‍රාණඝාතයෙන් වැළකීම සික්ඛාපදං සමාදියාමි කියනකොට නැවත නැවත ඒ වරද්ද නොකරන්නට අදිෂ්ඨානයක් කරන්නේ. ඒ කියන්නේ යාට භාවනාවක් වෙනවා ඒක. හොඳ සිහියෙන් ඉන්නට ඕනේ මම මේ වරද්ද ආයිත් ආයිත් කරන්නේ නැහැ කියලා. හොඳයි. දැන් අපි හිතමු ඇයි ප්‍රාණඝාතයෙන් වළකින්න කියන්නේ? දැන් අපි දන්නවා ලෝකේ සමහරක් ආගම් තියෙනවා ප්‍රාණඝාතය යහපත් දෙයක් හැටියට ආගමේ නාමෙන් හෝ පූජාමය විදිවලින් හෝ ඒක හොඳයි කියලා. ඔබම හිතන්න පණ ඇතින් කෙනෙක් නම් ඔබ. ඔබේ ප්‍රාණයට ඔබ ආදරේ. ඔබේ ප්‍රාණය තව කෙනෙක් පැහැර ගන්නවට ඔබ කැමති නැහැ. ඔබ දන්නවා හැම සතෙකුටම ප්‍රාණයක් තියෙනවා. මම මගේ ප්‍රාණයට ආදරේ වගේම හැම සතෙක්ම තමන්ගේ ප්‍රාණයට ආදරේ. මගේ ප්‍රාණය නැසනකොට මට වේදනාවක් දැනෙනවා වගේම මට බියක් දැනෙනවා වගේම මම පසුතැවෙනවා වගේම අනිත් හැම සත්වෙක්ම තමන්ගේ ප්‍රාණය නැසනකොට එයාට වේදනාවක්, එයාට බියක්, එයාට සන්තාපයක්, ශෝකයක් ඇති වෙනවා. මම අකමැති දේ මම කොහොමද තව කෙනෙකුට දෙන්නේ? කවුරුන් හෝ වේවා ඔබ සාධාරණීකරණය කරන්න හදනවා නම් ප්‍රාණඝාතය මේක මගේ ආගමේ කියලා තියනවා හොඳයි කියලා නැත්තම් මගේ විනෝදයට මං කළාට කමක් නැහැ නැත්තම් දෙවියන් වහන්සේ මේ සත්වයන් ඔක්කොම මවලා තියෙන්නේ මිනිසාගේ ප්‍රයෝජනෙ පිණිසයි කියලා. හරි, මේ විදිහට යමෙක් සාධාරණීකරණය කරන්න හදනවා නම් ලෝකේ යථාර්ථය වෙනස් කරන්න බෑ. යාට යථාර්ථය වෙනස් කරන්න බෑ කියලා කියන්නේ අර සතාට ඇතිවන දුක වේදනාව වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම සතෙකුගේ ප්‍රාණයක් හානි කරනකොට Tamanට ඇතිවන චේතනාව ආගමේ නාමයෙන් කළත්, කන්න කළත්, විනෝදයට කළත් සතාගේ ප්‍රාණය හානි කරනකොට Tamanට ඇතිවෙන්නේ දුෂ්ට චේතනාව. Tamanගේ මනස දුෂ්ට වෙනවා. Tamanගේ මනස විකෘති වෙනවා. එතකොට දුෂ්ට මානසිකත්වය ආරම්භ කරන්නේම මෙන්න මේ සත්ව හිංසාව තුළයි. ඒ කියන්නේ අපි දන්නවා ප්‍රාණඝාතය කියන එක තමන්ගේ අනුන්ගේ ජීවිතයක් නසනවා කියන එක. මේ ලෝකේ සෑම සත්වයකටම තියෙන පරම අයිතිය, මූලික අයිතිවාසිකම තමයි ජීවත් වීමේ අයිතිය. යමෙක් ඒ ජීවත් වීමේ අයිතිය පැහැර ගන්න හදනවා නම් ඒ මනුස්සක හොඳ මානසිකත්වයක් තියනවා වෙන්නේ නැහැ. ඒ මනුස්සර තියෙන දුෂ්ට මානසිකත්වය. නැවත නැවතත් ප්‍රාණඝාතය යෙදෙනවා නම් ඔබ හිතන්න ඒ දුෂ්ට මානසිකත්වය කොයිතරම් දුරට ඉදිරියට යනවාද කියලා. ඒතර මනස දුෂ්ට වෙනකොටම අපි දන්නවා හිතීමේ ශක්තිය නැති වෙලා යනවා. ප්‍රාණඝාතයෙන් දුෂ්ට වෙන මනස පුදුම තරුණු තත්වයකට පත් වෙනවා. ඒ නිසා පින්වත්නි ප්‍රාණඝාතයෙන් වළකින්න අදිෂ්ඨාන කරගන්න ඔබේ මනස පිරිසිදු කිරීමේ පළවෙනි පියවර වශයෙන් හැමත ඒ ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපිට කතා කරන්න තියෙන්නේ දෙවනි සික්ෂාපදය සමාදන් වීම පිළිබඳවයි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක. අදින්නම් ආදානං. අදින්නම් කියන්නේ තමන්ට අයිති නැති නොදුන් දේ, අනුන් දේ ආදානය. ආදානය කරනවා කියන්නේ ග්‍රහණය කරනවා. ග්‍රහණය කිරීම අතින් කරන්නත් පුළුවන්, ග්‍රහණය කිරීම හිතින් කරන්නත් පුළුවන්. කවුරු හරි දෙයක් හොර සිතින් මම ගන්නවා. හොර සිතින් මම ගන්න මම ඒක අතින් ගන්නවා. ඒකට ඒකත් අදින්නා දාන තමයි. ඒ වගේම අනුන්ගේ සම්පතක් මම ඒ සම්පත කෙරෙහි මගේ තෘෂ්ණාව ඇති කරගෙන අනේ මටත් ඒ වගේ දෙයක් තියෙන්න ඕනේ, මටත් එහෙම දෙයක් ලැබේවා කියලා මං ඒ ගැන සිතවිල්ලක් පහළ කරගන්නවා. එතකොට මම ආදානය කළා නෙමෙයි දානුන්ගේ දෙයක්. වෙනත් නේ සමහර විට කල්පනා කරලා බැලුවොත් හොඳට මේ අතින් එකපාරට ගත්තා නම් ඒක ගත්තා. එකපාරට ගත්තා. අරගත්ත එතනින් ඒක ඉවරයි. නමුත් හිතෙන් ආදානය කළා නම් හරිම බහැරක දෙයක් වෙනවා. හිතෙන් ආදානය කරන කෙනා කොයිතරම් දුරට ඒක ආදානය කරයිද, කොයිතරම් කාලයක් ඒක ආදානය කරයිද, ඒ තාක්කල් එයාගේ සිත අනුන්ගේ සම්පතක් කෙරෙහි ග්‍රහණයක් ඇති කරගෙන එයා ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, නපුරුකමෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. කිලුට මානසිකත්වයේ කියන එක නිරන්තරයෙන්ම වැඩෙනවා. දැන් බලන්න සමහර සතෙක් මරනකොට ඒ වෙලාවේ මරලා මනස දුෂ්‍ය වුණා. නමුත් මේක ගහගත්තොත් එහෙම අනුන්ගේ දෙයක් හිතෙන් ග්‍රහණය කරගත්තොත් එහෙම ඒ මිනිසයාට තමන්ගේ අදහසට අනුව ඒ අනුන්ගේ දේ තමන්ගේ තුලට අරගන්න තාක්කල් තමන් අනුන්ගේ සම්පත කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් ඉන්නේ. බලන්න අපි කල්පනා කළා අපේ එදිනෙදා ජීවිතයේ ওই වගේ කොච්චර දේවල් තියෙනවද කියලා. දැන් අපි හිතමු හොඳ තරුණ ජෝඩුවක් නිදහසේ ආදරේ සැනසille ගත කරනවා දකින්නවනම් බලන් ඉන්න කී දෙනෙක් ඉන්නවද ඕකට මොකක් හරි අනුම් පදයක් කියන ලැස්තිච්ච ඇත්තු. කවුරු හරි ලස්සන ගයක් හදනවා නම් ඒ ගේ හදනකොට එයා සල්ලි හම්බ කරපු හැටි, එයා කොහොමද කාගෙන්ද මේවා ගත්තේ, කොහොමද යා මේවා හදන්නේ කියලා අනුන්ගේ දේ ආදානය කරගෙන ඉන්නේ ඇත්ත කොච්චර ඉන්නවද. ඊගාවට අනුන්ගේ රූපය, අනුන්ගේ ඇඳුම දැන් නිකන් හිතලා බලන්න සමහරක් කාලාට හොඳ ලස්සන සාරියක් ඇඳගෙනවා ඇඳගෙන ඉන්නවා සත්තන් සමහරක් කාලාට හොඳ ලස්සන මාලයක් දාගෙන ඉන්නවා ළඟට ගිහිල්ලා අල්ලලා අහනවා අනේ කොහෙන්ද මේ ගත්තේ කීයක් විතර වටිනවද හැබැයි සමහර දෙනා ඇත්තටම ඕක අහනවා සතුටින් අනිත් එක්කෙනාට තියනවා හොඳයි කියලා හැබැයි කී දෙනෙකුගේ හිතේ මේක අහනකොට අනේ මටත් මෙහෙම එකක් ගන්න නැත්තම් මං ගන්නම් කො මීට වැඩිය හොඳ එකක් මේ තත්වේ මානසිකත්වයක් ධර්මයක් ඇත්ත කොච්චර ඉන්නවද බලන්න නිකන් කල්පනා කරලා වැටත්නම් මේ අනුන්ගේ දේවල් ගැන ග්‍රහණය කරන්න යෑම මොන තරම් මානසික දුෂ්ටතාවයක් ඇති කරනවද එපමණක් නෙමෙයි ඒ තනත්තා ක්‍රමයෙන් තමන් දන්නේම නැතුව මහ දරුණු මානසික රෝගියෙක් බවට පත් වෙනවා ඊට පස්සේ එයා අනුන් කෙරෙහි ද්වේෂ කරන සමාජය කෙරෙහි ද්වේෂ කරන අනුන්ගේ දේවල් විනාශ කරන අනුන්ගේ දේවලට ඕන හානියක් කරන්න බැරි ජීවිත පවා හානි කරන්න පුළුවන් තත්වයකට එයා ඇද වැටෙනවා මේ අදින්නා දාන කියන දුෂ්චරිතෙහි යෙදෙන්නට ලෑස්තිම ඒකින්ද වේරමණී කවදාවත් මට අනුන්ගේ දෙයක් ඕනේ නැහැ අනුන්ගේ දෙයක් ගැන මගේ සිතවිල්ලක්වත් මට අවශ්‍ය නැහැ මම අනුන්ගේ දේවල් පිළිබඳ ආශාවෙන් ග්‍රහණයෙන් තණ්හාවෙන් සිටීම කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරලා එහි යෙදීම තමයි සිහියෙන් යෙදීම තමයි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන්නේ. සා ඔය හැම දිනාටම අනුන්ගේ දේ කෙරෙහි ග්‍රහණසිතින් ජීවත් නොවීමට ශක්තිය ලැබේවා කියලා අද දවසේ අපි ප්‍රාර්ථනා කරනවා. ඔයත් ඒ අදිෂ්ඨානය තහවුරු කරගන්න. තෙරුවන් සරණයි. අද අපි අපේ ජනතාවට අපේ ලක්වැසියන්ට හඳුන්වා දෙන්න හදන්නේ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදය පිළිබඳවයි. කාමේසු මිච්ඡාචාරා කියනකොටම දැනගන්න ඕනේ කාමේසු සම්මාචාරා කියලා එකකුත් තියෙනවා. සම්මාචාරා කියලා කියන්නේ සමාජයේ යහපත් හැසිරීම කාමයන් පිළිබඳව. මේ දැනගන්න ඕනේ කාමයන් පිළිබඳව කියනකොටම විශේෂයෙන්ම මෙතන පෙන්නන්නේ ස්ත්‍රී පුරුෂ කාමයන් පිළිබඳවයි. මේ ශික්ෂාපදේ කියන්නේ මම මතක් කරා මුල් අවස්ථාවේදී ගාථාවක් මේ පිනඳට පරදාරංච ගච්ඡති කියලා ඒකේ තියෙන කාම මිත්‍යාචාරය පිළිබඳව. ඒ කියන්නේ මෙතන කාමේසු මිත්‍යාචාරය කියන එක කෙලින්ම එල්ල කරලා තියෙන්නේ පරදාරවන් කරා යාම පිළිබඳවයි. ඒ කියන්නේ විස්තර කරනවා මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතු පිතුරක්ඛිතා භාතුරක්ඛිතා භගින්රක්ඛිතා ආදී වශයෙන් මෙහෙම 10 ආකාරයක් පෙන්නනවා. පෙන්ලා කියනවා අඩු ගණනේ වැඩ කරන තැනක ස්වාමියෙක් යටතේ වැඩ කරන කාන්තාවක් සේවිකාවක් ඉන්නවනේ. එවැනි කෙනෙක් එක්කලා අම්මගේ ආරක්ෂාව යටතේ තාත්තාගේ ආරක්ෂාව යටතේ සහෝදරයාගේ සහෝදරියගේ මේ හැමදෙනාගේම ආරක්ෂාව යටතේ මෙහෙම ඉන්න කිසිම කාන්තාවක් එක්කලා කිසිම ගැහණියෙක් එක්කලා අනාචාරී ලෙස හැසිරෙනවා නම් ඒක තමයි කාමේසු මිච්ඡාචාරා කියලා කියන්නේ. හැබැයි කාන්තාවක් එක්ක හැසිරෙන ක්‍රම තියෙනවා කාම වශයෙන්. ඒ කියන්නේ සමාජ සම්මත නීති තියෙනවා, චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. ඊට අනුකූලව ස්ත්‍රී පුරුෂ කාමයන් භුක්ති විඳීමේ වැරද්දක් නෑ. සාමාන්‍යයෙන් පැවිද්දෙකුට තමයි ඒක සුදුසු නැත්තේ. ගිහියෙක් නම් ඒක ප්‍රශ්නයක් නෑ. ගිහි එක් සාමාන්‍යයෙන් ගිහි සිරිතුරිතලට අනුව සමාජයේ පැවැත්ම සඳහා එයා ඒ පංචකාම සම්පත්තිය අනුභව කිරීම වශයෙන් කාමෙහි සම්මාචාරය හිතෙනවා. කාමේසු සම්මාචාරා වශයෙන්. හැබැයි මිච්ඡාචාරා කියනකොට අර කියපු විදිහෙන් යම් ආකාරයක් තියෙනවා. දැන් අපිටම කාගේ හරි යටතේ ඉන්න දරුවෙක්. ඒ දරුවව අපිටම තරුණියක් වෙන්න පුළුවන්, වෙනත් කාන්තාවක් වෙන්න පුළුවන්. කවුරුහරි පිරිමියෙක් තමන්ගේ හැකියාව පාවිච්චි කරලා ඒ ඇත්තන්ව අනිසලස යොදවනවා. මේ ඔක්කොම කාමේසු මිච්ඡාචාරා කියන ගණයටයි වැටෙන්නේ. දැන් ওই කාමේසු මිච්ඡාචාරා කියන එක කොච්චර අද සමාජයේ දිහා බලපහම පැතිරිලා තියෙනවද කියනවනම් ඒ මානසිකත්වයේ කොච්චර දුෂ්ටත්වයට ගිහිල්ලා හොඳ නරක තේරුම් ගන්න බැරි තත්ත්වයේ කොච්චර දරුණුයිලාද කියලා කියනවනම් දැන් ඔබට ඇහෙනවා ඇති ඔබ දකින්නවා ඇති පසුකී දවස්වල පත්තරවල පුවත්පත්වල තිබුණ ගණිකා වෘතිය නීතිගත කිරීමට පවා අපේ රටේ කටයුතු සැලසෙනවා කියලා. දැන් පුරාණයේ තිබුණ ගණිකාව නීතිගත කිරීම. ඒ කියන්නේ රජයේම සම්මත කළා තියෙනවා මෙන්න මෙයා ගණිකාවක් කියලා. ප්‍රසිද්ධයි සමාජයේ එක ප්‍රසිද්ධ කළම තියෙනවා ගණිකාවක් වශයෙන්. දැන් මේ නීතිගත කරන්න යන්නේ ගණිකාව ඒ විදිහට ප්‍රසිද්ධ කිරීම නෙමෙයි. මේ නීතිගත කරන්න යන්නේ ගණිකා වෘත්තීය නීතිගත කිරීම. ගණිකා වෘත්තීය නීතිගත කරනවා කියලා කියන්නේ මොකද්ද? යම්කිසි විදිහකින් කාගේ හරි දුවක්ව කවුරු හරි මරවරයෙක් අරගෙන ගිහිල්ලා එයා ඒ ස්ත්‍රියව හානි කර දුෂ්ට කර දූෂණය කරොත් එයා කිව්වොත් එහෙම මම දන්නේ නැහැ මං හිතුවේ මෙයා ගණිකාවක් ඒකයි මම මෙයාව අරගෙන ආවේ කියලා. නීතිය වැඩක් වෙන්නේ නැහැ ඊට පස්සේ. ඒත් බලාගන්න මෙවැනි දේවල් නීතිගත වීමෙන් අපි හිතනවා එක්තරා විදිහක ආර්ථික පසුබිම් හොයලා දුරාචාරයෙන් දුෂ්ට තත්ත්වයේ ඇති කරමින් සමාජයේ විනාශ කරමින් ආර්ථිකයක් ගොඩනගන්න හැදුවට කවදාවත් සමාජයක එවැනි ආර්ථිකයක් සමාජයට හිතකර පිණිස වෙන්නේ සමාජයේ විනාශය පිණිසම පවතිනවා. ඒ වගේම කාම මිත්‍යාචාරය කියන එක මොන විදිහෙන් ගත්තත් අම්මට තාත්තට පවුලට දූ දරුවන්ට තමන්ට හැම ආකාරයකින්ම විපත පිණිස විනාශය පිණිස පවතිනවා මිසක් කිසිම විදිහේ සහනයක් පිණිස පවතින්නේ නැහැ. කාම මිත්‍යාචාරයට වැදගත් මනස ඉතාම දරුණු විදිහට විකෘති වික්ෂිප්ත දුෂ්ට මානසිකත්වයක් ඇති පිස්සන් බවට පත් කරන මිනිමරුවන් සමාජයේ ඇති කරන වරදක් බවටයි දක්වන්න තියෙන්නේ. ඒ නිසා දැනගන්න කාම මිත්‍යාචාරය ආදී මේ ඉතා දරුණුයි. කාම මිත්‍යාචාරයට ඉඩ දෙන යම්කිසි බලවේග තියෙනවා නම් ඒ සියල්ලක්ම සමාජ දූෂණය කිරීම පිණිස සමාජ විනාශ කිරීම පිණිස ඇති වෙන බලවේග. ඒ නිසා අපේ මාධ්‍ය පොඩ්ඩක් කල්පනාකාරීව හසුරවන්න. එහෙම නැත්නම් මේවැ ආදීනව අනාගතයේදී හොඳ දැක් ගන්න ලැබෙවි. ඒ නිසා හැමතෙ මේ සදාචාරය වර්ධනය කරලා දුරාචාරයෙන් බිදෙන්නට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපිට විග්‍රහ කරන්න තියෙන්නේ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන මේ සිල්පදයේ පිළිබඳ. මුසාවාදා කියලා කියන්නේ බොරුව, වේරමණී වලකිනවා, බොරු කීමෙන් වලකිනවා. සික්ඛාපදං සමාදියාමි නැවත නැවත බොරු නොකියන්නට මම හික්මීමක් ඇති කරගන්නවා, සංවර වෙනවා. ඒ කියන්නේ මම සිහියෙන් ජීවත් වෙනවා කියන එකයි. බොරුව කියන එක බුදුදහමේ දක්වන්නේ මේ ලෝකේ දරුණු අපරාධයක් හැටියට. බොරු කියන කෙනාට කරන්න බැරි අපරාධයක් නැහැ කියනවා. සමහර විට බොරුව කොච්චර ලිහිල්ලා තියෙනවද කියනවනම් අපි දන්නවා සමහරු විහිළුවට බොරු කියනවා. කාට හරි යහපතක් පිණිසයි කියලා බොරු කියන කතාවකුත් කියනවා. මොකද ඔබ බොරුවක් කියනවනම් ඒ බොරුව කියන්නේ කවුරු හරි රවට්ටන්නමයි. අනුන් විහිළුවට කියන බොරුවකින් ඔබ කැමතිද රවටෙන්නට? එතකොට එහෙමනම් මම දන්නවා උත්තරේ ඔබ කැමති නැහැ කියන එකයි. ඔබ කැමති නැත්නම් අනුන් විහිළුවට කියන බොරුවකින් හරි රවටෙන්නට එහෙනම් අනිත් අය කැමති නැහැ ඔබ අනිත් අයව රවට්ටනවට. විශේෂයෙන්ම රැවටුණත් මානසික පීඩනයක් එනවාමයි. ඒ මානසික පීඩනයේ හේතු කොටගෙන සමහරකට එයා දැඩි රෝගියෙක් බවට පත් වෙන්නත් ඉඩ තියෙනවා. කෙනෙකුට විහිළුවක් වුණා. හැබැයි බොරු කියන්නාට විහිළුවක් වුණා. හැබැයි බොරුව අසන්නාට කවදාවත් ඒක විහිළුවක් වෙන්නේ නැහැ. බොරුව අසන්නාටත් ඒක විහිළුවක් වෙනවා නම් ඒක කවදාවත් බොරුවක් වෙන්නේ නැහැ. එහෙනම් ඒක සම්ප්‍රප්පලාපයක් වෙනවා. ඒක හිස් වචනයක් බවට පත් වෙනවා. පින්වත්නි බලන්න කොච්චර දරුණුද කියලා, බොරුව කියන එක කොච්චර පැතිරෙනවද කියලා. බුදුදහමේ දක්වනවා රජෙකුට අයිති වෘත සමාජානයක් පිළිබඳව. පළවෙනි වෘතය කියන්නේ, ඒ කියන්නේ රජෙක් කියන්නේ රාජ්‍ය පාලකේ. ඒ රාජ්‍ය පාලකයා වෘතයක් වශයෙන් අදිෂ්ඨාන කළ සමාදම් වෙන්න ඕනේ මම බොරු කියන්නේ නැහැ කියලා. බොරු නොකීම රාජ්‍ය වෘතය. ඊගවට ක්‍රෝධ නොකිරීම රාජ්‍ය වෘතය. ඒ වගේම සල්ලාලි නොවීම, ක්‍රීඩාශීලී නොවීම රාජ්‍ය වෘතය. විශේෂයෙන්ම බොරු කියන එක රජෙකුට සුදුසු නැහැ, නායකයෙකුට සුදුසු නැහැ. ඕනෑම නායකයෙක් හොඳ නායකත්වයක් ඇති කරගන්න නම් බොරුවෙන් වැළකීම අනිවාර්යයි. ගෙදර තාත්තා බොරු කියනවනම්, ගෙදර අම්මා බොරු කියනවනම් ඒ ගෙදර ඉවරයි. ගමක නායකයා බොරු කියනවනම් ඒ ගම ඉවරයි. අපි තුමු නගරේක නායකයෝ බොරු කියනවනම්, අපි තුමු නගරාධිපතිලා ඒ වගේ ඇත්තෝ බොරු කියනවනම් එතනිනුත් ඒ සමාජය ඉවරයි. රටකට ගියත් රටේ නායකයෝ බොරු කියනවනම් ඒ රට අවසානයි. ඒක තමයි කිය බොරු කියන කෙනාට කරන්න බැරි අපරාධයක් නෑ කියලා. නිකන් බලන්න උදාහරණයක් කියන පුංචි රාහුල කුමාරයා ඉදිරියේදී, රාහුල හඳුරු ඉදිරියේදී හිස් භාජනයක් මුණින් නවලා ඒක ආපහු කෙලින් කළා. ඒක හිස් බව පෙන්නලා බුදුහාඳුරු පුංචි රාහුල හඳුරන්ට පෙන්වන රාහුල දැනගන්න යම් කෙනෙක් දැනදැන බොරු කියනවනම් එතනත් මෙන්න මේ හිස් භාජනය වගේ හිස් පුද්ගලයෙක්. එයා මහණෙක් නම් එයාගේ මහණකම හිස් දෙයක්, ගන්න දෙයක් නැහැ. ඇත්ත වශයෙන් බැලුවොත් එහෙම ඕනෑම නායකයෙක් බොරු කියනවා නම් ඒ නායකයා රවටන්නේ තමන්ගේ දරුවෝ වගේ ඉන්න තමන්ගේ යටතේ ඉන්න ඇත්තෝ. රටක නායකයා නම් දරුවෝ වගේ ඉන්න ජනතාවයි රවටන්නේ. සමහරට බලකාමය නිසා වෙන්න පුළුවන්, තමන්ගේ බලය රැක ගන්න නිසා වෙන්න පුළුවන්. බොරු කීම ඉතාම දරුණුයි. ඒ බොරුවෙන් වෙන කිසිම යහපතක් නැහැ. පෞලක් ඇතුලේ රටේ සමාජයේ හැමතැනම විනාශයකට නගන්නට බොරුව හේතු වෙනවා. එහෙනම් පින්වත්නි දැඩිව අදිෂ්ඨාන කරගන්නට බොරු කීමේ ආදීන විතාම දරුණුයි. බොරුවෙන් වලකින්න අදිෂ්ඨාන කරගන්න. හැමදිනාටම තෙරුවන් සරණින්, සියලු යහපත වේවා, ශාන්තිය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපිට විමසන්නට තියෙන්නේ අන්තිම සිල්පදයේ පිළිබඳව. ඒ කියන්නේ පස්වෙනි දුරාචාරයෙන් වැළකීම. මොකද පස්වෙනි දුරාචාරය සුරාපානයෙන් වැළකීම. ඒ නිසා කියනවා සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. සමාදන් වෙනකොට. දැන් මේ සිල්පදයේ ගැන අපි හිතනකොට පොඩක් විමසුවොත් සමාජයේ බොහෝ දෙනා කියන දෙයක් තමයි මේ මද පමණට සුරාව ගත්තර කමක් නැහැ, මත් නොවන ප්‍රමණින් ගත්තර කමක් නැහැ කියලා ශික්ෂාපදයට අර්ථකථනය කරනවා ඒ විදිහට. හැබැයි දැනගන්න සුරා කියලා කියන්නේ මල් වලින් පැසවල ගන්න දේවල්. යම් යම් දේවල් පැසවල ගන්න දේවල් තමයි සුරා. මල් වලින් පෙරලා ගන්න දේවල් තමයි ඒ වගේ මේරය කියන්නේ. සුරා මේරය සුරාවත් මේරයත් දෙක මදයට ප්‍රමාදයට හේතු වෙන නිසා මම මේකෙන් වළකිනවා. සික්ඛාපදං සමාදියාමි. අපි තුමු යම් කිසි විදිහකින් සුරා පානය කරනවා කියලා නවත්තනවා. එයා වැරදි බව තීරණය කරනවා. තීරණය කළා සික්ඛාපදං සමාදියාමි කියන එකෙන් එයා සමවදිනවා. මම නැවත නැවතත් නම් මේ වැරද්ද කරන්නේ නෑ. මං සුරා පානය කරන්නේ නෑ කියනට. එහෙමනම් දැනගන්න සික්ඛාපදං සමාදියාමි කියනකොට ආයි අර මත් නොවෙන්න නෙමෙයි නැවතත් අදිෂ්ඨානය කළාට පස්සේ මං සුරාවෙන් වළකිනවා කියලා නැවතත් කටේ තබන්නටවත් අයිතියක් යට නෑ. දැන් සමහර විට අපි හිතලා බැලුවොත් සුරාව ලෝක සම්මතේම වැරදි. ඒ ලෝක සම්මතේ සාධාරණයි. මහ පුදුම දෙයක්. දැන් අපි හිතමු සුරාවේ ආදීනව කියනවා. තොලේ අඩුම මධ්‍යසාරය ඇති සුරාව තොලේ යම් තරමකින්වත් ගෑවුවොත් ආයි උගුරෙන් පහලට යන්නට ඕනේ නෑ. ඒ තොලට සම්බන්ධ වෙච්ච මොහොතේ ඉඳන් අනුකම්පාවක් නැතිවම මොලේ සෛල විනාශ කරන්න පටන් ගන්නවා කියලා. ඔය සුරාවේ මෘදුමත් පැන් කියලා එකක් නෑ. ඈ සමහර දැන් මෘදුමත් පැන් කියලා හොඳට පතුරවන්න උත්සාහ ගන්නවා. ඒ වුණාට දැනගන්න ඒ මෘදු එක කොහොමද ටිකින් ටික ටිකින් ටික ශරීරයට ගන්නකොට ඒක මෘදු බවක් නැති වෙලා යනවා. අන්තිමට එයා දන්නේ නැහැ කොහෙන්ද ඒ සුරාව කෙලවර වෙන්නේ කියලා. අපිට දැනගන්න තියෙනවා අපේ සමාජයේ බලපෑම 85%කටත් වැඩිය සුරාවෙන් දුෂ්ට වෙච්ච සමාජයක් තියෙන්නේ. මේ සුරාවෙන් දුෂ්ට වෙච්ච සමාජය තුළ එක දවසකට මිනිස්සු විනාශ කරන ධනය අපිටම පවුලේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පවුලේ භාර්යාව ඉන්නවා. පවුල සැපවත් වෙන්න තියෙනවා. මිනිහා ගෙදර හම්බ කරන්නේ දවසකට රුපියල් 200ක් 300ක් හම්බ කරනවා කියන්නේ. මිනිහා යන ගමන් තැබෑරුමට ගිහිල්ලා රුපියල් 200කට වැඩිය පාවිච්චි කරනවා බේවදුකමට. එතකොට හම්බ කරන එක මිනිහා ඒ හම්බ කරන මුදලෙන් වියදම් කරනවා මෙච්චර විශාල ප්‍රමාණයක් තමන්ගේ තනි විනාශයක් සඳහා. සැපවත් වෙන තියෙන දරුපවුලට මොකද වෙන්නේ? හැබැයි මේකෙන් පැහැදිලිව පේනවා ආණ්ඩුවට ආදායමක් ලැබෙනවා. රජයට විශාල ආදායමක් ලැබෙනවා සුරාවෙන්. හැබැයි රජයට ලැබෙන ඒ සුරාවෙන් ලැබෙන ඒ ආදායම තුල රජයට තියෙන්නේ රජයට බලනකොට විශාල පාඩුවක් සිද්ධ වෙලා. මිනිස්සු විනාශ වෙලා. අද මේ සුරාව නිසා පැහැදිලිව පේන දෙයක් තමයි ජාතියක් වෙනසෙනවා, සදාචාරයක් වෙනසෙනවා, සංස්කෘතියක් වෙනසෙනවා, මිනිස් වර්ගය වෙනසිලා යනවා, සම්පූර්ණයම පරපුරවල් පරම්පරා ගණන් වෙනසිලා යනවා. මේක රජයක සල්ලි හම්බ කරන්න යොදාගත්තට ආර්ථික ප්‍රතිපත්තියක් වශයෙන් ඉතාම බියකරු ප්‍රතිඵල ගෙන දෙන දෙයක්. ජනතාව තේරුම් ගන්න මේ විනාශයෙන් ඇති දැන් ඉදිරියට එන විනාශයෙන් අපි ගැලවෙන්නට ඕන නම් ප්‍රධානම දේ තමයි සුරාපානයෙන් වළකින එක. මේ සමාජයේ විශේෂයෙන්ම සිංහලයා කියන සමාජය තව අවුරුදු 40ක් යන ඉස්සෙල්ලා මේ රටෙන් වඳ වෙලා යන එක යනවාමයි නියත වශයෙන්ම. හැබැයි මතක තියාගන්න අනාගතයේදී අපේ දරු පරපුර මේ වර්තමානයේ දැන් ඉන්න අපට සාප කරනවා මේ සුරාවේ ආදීන වශයෙන්. ඒ සාපය වදින එක වදිනවාමයි වර්තමාන සමාජයේ කල්පනා කළ වැඩනකොල. නිසා සුරාවෙන් වළකින එක දැඩිව අදිෂ්ඨාන කරගන්න. ඒ අදිෂ්ඨානය ඔයත්තන්ට සඵල වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.